පෙරේරා මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 18ක කාලයක් ලැබෙනවා.
ගරු සභාපතිතුමනි, තොරතුරු තාක්ෂණය පිළිබඳ හිටපු ඇමතිවරයෙක් හැටියට අද දින මේ විෂය පිළිබඳ කතා කරන්න ලැබීම සතුටක්. මගේ ධූරේ දරුවේ මාස 8ක පමණ කාලයක් පමණයි. 2019 ජනවාරි මාසේ 4 වෙනිදා මගේ අමාත්‍යංශයේ කටයුතු විධිමත් ලෙස බාර ගැනීමෙන් පස්සේ මෙරටේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා අවශ්‍ය වන නෛතික පරිසරය ගොඩනැගීමට අවශ්‍ය වන්නා වූ වැදගත් කාරණා දෙකක් පිළිබඳ කෙටුම්පත්කරණය පටන් ගත්තා. එකක් ඩේටා ප්‍රොටෙක්ෂන් නීතිය, තොරතුරු ආරක්ෂා කිරීමේ පනත, අනික සයිබර් සිකියුරිටි නීතිය. 2019 අලුත් ජනාධිපතිවරයෙක් බලයට පත් වෙලා අපි විපක්ෂයට යනකොට මේ 52ම කිටුම්පත් කරලා ඒවා පරිවර්තනය කරලා ඒ වගේම අනුමත කරලා අමාත්‍ය මණ්ඩලය මගින් තිබුණා. නමුත් ඒ පාලකයන් වෙනස් වීමත් එක්ක මේ රටේම විශේෂඥයන් හදපු නිසලස නියමිත ජාත්‍යන්තර ප්‍රමිතියට සකස් කරපු 52 සමතිව ප්‍රමාද වුණා. මම සතුටු වෙනවා. අඩුම ගානේ පහුගිය ආණ්ඩුව කාලේ තොරතුරු ආරක්ෂණ පනත සම්මත කර ගැනීමට හැකිවීම පිළිබඳ. නමුත් තොරතුරු ආරක්ෂණ පනත තාමත් සම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය වන ප්‍රතිපාදන ප්‍රමාණවත් නැහැ. ඒ සඳහා අවශ්‍ය වන පත්කිරීම් සම්පූර්ණයෙන් කළා නැහැ. එනිසා මේ තොරතුරු ආරක්ෂණ පනත නිසලස ක්‍රියාත්මක කළ මෙරටේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමිතිය හිල් නංවන්නට කටයුතු කරයි කියලා මම විශ්වාස කරන එක ප්‍රමුඛ කාර්යය. ඒ වගේම සයිබර් සිකියුරිටි පිළිබඳ මෙරට නීතියක් අවශ්‍යයි. අපේම නීතියක් අවශ්‍යයි. මේ පිළිබඳව කෙටුම්පත් කරපු නීතිය දිගින් දිගටම සම්මත වීම ප්‍රමාද වෙනවා. කරුණාකරලා මේ සයිබර් සිකියුරිටි නීතිය ඉක්මනින් සම්මත කරගන්න. මේ කෙටුම්පත් කිරීම අවසන් වෙලා තියෙන බව මම දන්නවා. ප්‍රමාද කරන්න හේතුවක් නැහැ. මේක මෙරටේ ප්‍රමුඛත්වයේ දිය යුතු ක්ෂේත්‍රයක්. මෙරටේ ආර්ථිකය ගොඩනගන්න තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තමයි අපිට මේ රට පොහොසත් කරනවා නම් ඉතාම පහසුවෙන් වැඩි මුදලක් වැඩි ආදායමක් ඉක්මනින් උපයා ගන්න පුළුවන් ක්ෂේත්‍රය. එනිසා ඒ ක්ෂේත්‍රයේ ප්‍රගමනයට අවශ්‍ය වන ආයෝජකයන් ගෙන්වා ගැනීමට දිරිගර්වන මේ තොරතුරු ආරක්ෂා කරන සයිබර් සිකියුරිටි ලෝයක කරුණාකරලා ඉක්මනින් සම්මත කරගන්න. ඒ ක්‍රියාවලියට සම්බන්ධ වෙච්ච කෙනෙක් හැටියට මම කනගාටු වෙනවා. මගේ ධූරෙන් ඉවත් වෙලා වසර 6කට ආසන්න වෙලා තාමත් මේ නීතිය පාර්ලිමේන්තුව සම්මත නොකිරීම ගැන. ඒ වගේම ගරු සභාපතිතුමියනි, මේ රටේ ආණ්ඩුව දුප්පත්. පොහොසත් මිනිස්සු බදු ගෙවන්නේ නැහැ. ගෙවන කෙනා අඩුවෙන් ගෙවන්නේ. ඒ වගේම බදු අය කරගැනීමේ ක්‍රමෙ විධිමත් නැහැ. ගල් යුගයේ ආකෘති පත්‍ර පිරවීම තියෙන්නේ. මේ ආකෘති පත්‍ර පුරවන එක අපහසුයි, අපහැදිලි. ඒ වගේම ඒක යම් ආකාරයක අබහිරමත් කිරීමක් කරනවා. දැන් ගිය වසරේ යම් ආකාරයකට ඩිජිටල්කරණයකට ලක්ුණ එක වැදගත් පියවරක්. නමුත් ගරු සභාපතිතුමනි, මේ රටේ තියෙන්නට ඕනේ පුද්ගල ආදායම් බද්ධ පිළිබඳව ආකෘති පත්‍ර පිරවීමෙන් තොරව තමන්ගේ ආදායම සහ වියදම් මත පදනම් වෙලා සරල බදු ප්‍රතිශතයන්, සරල බදු ක්‍රමයන් අනුගමනය කරන තමන්ගේ ඒ මුදල් වර්ෂයේ අවසානයේ තමන්ගේ ජංගම දුරකථනයට තමන් ගෙවිය යුතු බදු ප්‍රමාණය හෝ නැත්නම් රජය විසින් ඒ පුරවැසියට ගෙවිය යුතු බදු ප්‍රමාණය දැනුම් දෙන ස්වයංක්‍රීය ඔටෝමේටඩ් ක්‍රමයක් අවශ්‍යයි. මෙවැනි ක්‍රමයන් ලෝකේ ක්‍රියාත්මක වෙනවා. මේ පිළිබඳව ෆින්ලන්තය ගරු නියෝජ්‍යවතුමනි, ඔබතුමා පැමිණෙන මොහොතේ මේක සඳහන් කරන වටිනවා. මේ බදුකරණය පිළිබඳ ඉතාම හොඳ ආකෘතියක් ෆින්ලන්තයේ ක්‍රියාත්මක වෙන්නේ. ෆින්ලන්ත රජය බොහොම කැමැත්තෙන් හිටියා ඔවුන් පාවිච්චි කරන ඒ ක්‍රමවේදය අපිට දෙන්න. ෆින්ලන්තයේ ආකෘති පත්‍ර පෞද්ගලිකව පුරවන්නේ නැහැ පෞද්ගලික බදුකරණය තුල. ඒ වගේම ඉතාම පැහැදිලි, ඒ වගේම ඒක සරල බදු ක්‍රමයක්. ඒක නිසා පුරවැසියා ගෙවන බදු ප්‍රතිශතය අඩු වෙනවා. හැබැයි හැමෝම තමන් උපයන මුදලට බදු ගෙවන. ඒ වගේම උපයන මුදලට වඩා වැඩි මුදලක් වියදම් කරන්න බැරි නිසා ඒවා ඩිජිටලි පරීක්ෂාවට ලක් වෙන හින්දා සොරකම් කිරීමේ ප්‍රයෝජනයක් නැහැ. මොකද දූෂණයෙන් අල්ලසෙන් හෝ වෙනත් ක්‍රමයකට අයුතු ලෙස උපය ගන්න ධනය රට තුල පරිහරණය කිරීමට අවකාශයක් නැහැ. මේ ෆින්ලන්තයේ ක්‍රියාත්මක ක්‍රමය අපිට පහසුවෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ තාක්ෂණය ඉතාම අපිට හුරු බව මට කියන්න පුළුවන්. ඒ නිසා මේ බදුකරණය පිළිබඳ බදු ආදායම වැඩි කරගන්න ක්‍රමවේද විධිමත් කරන්න හැම පුරවැසියම තමන්ගේ උපයන මුදලට සාධාරණ බද්දක් ගෙවන තත්ත්වයක් ඇති කරන්න අවශ්‍යයි. අද වෙලා තියෙන්නේ බොහෝ ධනවත් අය බදු ගෙවීම පැහැර හරිනවා, නැත්නම් බදු ගෙවන්නෙම නැහැ. විශේෂයෙන්ම මධ්‍යම පාන්තිකයා, විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ සේවය කරන විධායකයන් තමන්ට අධික ලෙස බදු ගෙවීමට අද ලක් වෙලා තියෙනවා. මේ අසාධාරණ තත්ත්වය ඉවත් කිරීම සඳහා මේ බදුකරණය ස්වයංක්‍රීය කිරීම අත්‍යවශ්‍යයි. ඒ කළ හැකි කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය කරන අත්දැක බැලීම් ලෝකෙ කරලා සාර්ථක වෙලා තියෙනවා. අපිට තියෙනවා අනුගමනය කරන්න. ඒ වගේම ගරු සභාපතිතුමනි, වැදගත් දෙයක් තිබෙනවා. අපි ආරම්භ කරපු ව්‍යාපෘතියක් තිබෙනවා. තාමත් ඒ ක්‍රියාත්මක වෙන බව කිව්වා. National Identity and Data Interoperability Platform. මෙතෙන්දි සිද්ධ වෙන්නේ එක්කෙක් පුරවැසියාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා ක්‍රමවේදයන් අනුගමනය කරනවා. මං අගය කරනවා මේ රජය ප්‍රමුඛතාවයක් දීලා තියෙනවා ඩිජිටල් අනන්‍යතාවය පිළිබඳ කාරණයට. ඒ වැදගත් දෙයක්, ඒක නිවැරදි දෙයක්, ඒ ඉක්මනින් කළ යුත්තක්. දැන් ඒ වගේම අද වෙලා තියෙන ගැටලුව තමයි රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ බැංකු සහ රක්ෂණ ආයතන සමග ගනුදෙනු කරද්දී තොරතුරු හුවමාරු කරගැනිද්දී ඒවායේ සත්‍යභාවය පරීක්ෂා කරද්දී විශාල ගැටලුවට මුහුණ දෙන්න වෙනවා. දැඩි අකාර්යක්ෂමතාවයක් තියෙනවා. ඒ නිසා රාජ්‍ය ආයතන, ඒක දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙන්න පුළුවන්, රේගුව වෙන්න පුළුවන්, මෝටර රථවාහන දෙපාර්තමේන්තුව වෙන්න පුළුවන්, සුරාබත් දෙපාර්තමේන්තුව වෙන්න පුළුවන්, විදුලි බල මණ්ඩලය වෙන්න පුළුවන්, පෙට්‍රෝලියම් කෝපරේෂන් එක වෙන්න පුළුවන්, ලෙකෝ ආයතනය වෙන්න පුළුවන්. මේ ආයතන වල තිබෙන තොරතුරු අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය නිසි ක්‍රමවේදයන්ට සුවමාරු කරගැනීමේ හැකියාව, ඉන්ටෝපරබිලිටි හැකියාව අපි ලබා ගත යුතුයි. මේ හරහා රාජ්‍යයට තමයි කටයුතු පහසු වෙනු. ඒ නිසා මේ ව්‍යාපෘතිය National Identity and Data Interoperability Platform කියන මේ ව්‍යාපෘතිය මේ සමස්ත ඩිජිටල් කරන ක්‍රියාවලිය තුළ ඉක්මනින් සාර්ථකව අවසන් කරගැනීමට ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ සඳහා වූ ඒවා පිළිබඳ තිබුණු ගැටලු ගැන අපේ අධ්‍යක්ෂීම් හුවමාරු කරගන්නත් අපි සතුටුයි. ඒ වගේම මේ රටේ මීට දශක ගානකට කලින් මේ රටේ තොරතුරු තාක්ෂණය ප්‍රචලිත කරන්න, ඒ වගේම රාජ්‍ය අංශයේ තොරතුරු තාක්ෂණය භාවිතය වැඩි දියුණු කරන්න පිහිටෙව්වා ICT ආයතනය. හිටපු අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මැතිතුමා ඒ පළමු සභාපතිවරයා වුණා. පෞද්ගලික අංශයේ ඒ වගේම ජාත්‍යන්තර අධ්‍යක්ෂීම් තියෙන විද්වතෙක් වශයෙන් එතුමාව ඒ සභාපතිවරයා වශයෙන් පත් කළා. එතුමා පුරෝගාමි සේවයක් කරා. ඉන් පසුවත් අනිකුත් සභාපතිවරුනුත් අනිකුත් අධ්‍යක්ෂක මණ්ඩලයත් ඒ කාර්ය මණ්ඩලයත් සැලකී උත්සේවයක් කළා තිබෙනවා. නමුත් ගරු සභාපතිතුමනි, ICT ආයතනයේ ආකෘතිය අද කාලයට ගැලපෙන්නේ නැහැ. ICT ආයතනයේ වෙනුවට අද කාලයට ගැලපෙන, අද අවශ්‍යතාවලට ගැලපෙන ආයතනයක් හෝ කීපයක් පිහිටවිය යුතු තිබෙනවා. මේ ICT ආයතනය අවසන් කිරීම පිළිබඳ වෘත්තිකයන් අතර එකඟතාවයක් තිබුණත් විවිධ ප්‍රායෝගික හේතු නිසා ICT ආයතනයේ විධිමත් ලෙස ඈවර කරලා ඉන් පසුව විකල්ප ආයතන ගොඩනැගීම සිදු කිරීම ප්‍රමාද වෙලා තියෙනවා. මම සතුටු වෙනවා ඒ ප්‍රතිපත්තිය තුළ මේ රජය ඉන්නවා කියලා මම දැනගන්න ලැබුණා ඊයේ. නමුත් මේක ඉක්මනින් කරන්න, මොකද අපේ රටට වැදගත් මේ තිබෙන පරණ ක්‍රමවේදයෙන් අලුත් ක්‍රමවේදයට මාරු වීම ඉතා වැදගත්. ඒ නිසා අවශ්‍ය නීතිමය සංශෝධනයක් කළ යුතු තියෙනවා. අලුත් නීති අරන් එන්න පුළුවන්. ඒවා එකකින් පසුව එකක් නෙමෙයි, එකිනෙකට සමාන්තරව මේ කටයුතු කරන්න පුළුවන්. මොකද නෛතික කටයුතු පිළිබඳ නෛතික පරිසරය සකස් කිරීමේ කටයුත්තත් තාක්ෂණික කාරණාත් එකිනෙකට වෙනස් පිරිස් කරන්නේ. ඒ නිසා මේ ICT ආයතනයේ කටයුතු විධිමත් ලෙස අවසන් කරලා නවීන අවශ්‍යතාවයන්ට ගැලපෙන ආයතන ගොඩනැගීම කළ යුතුයි. එය මේ රට ඩිජිටල් කරණය පිළිබඳ මේ රජයේ දැක්ම සාර්ථක කර ගැනීමට ඉමහත් හේතුවක් වෙනවා. ඒ කඩිනම්ම සිදු කිරීම ඉතා වැදගත්. ඒ වගේම අපේ රටේ අධිකරණයේ තිබෙන තත්ත්වය ගැන අපි බොහෝ කනගාටු වෙනවා. මෙරට අධිකරණ ක්ෂේත්‍රය පිළිබඳ නීතිඥවරයෙක් වශයෙන් මම එකතකින් සතුට වෙනවා. අපිට ලැබිලා තියෙන නීති පද්ධතියේ ඒ උරුමය පිළිබඳ, අපේ ඉතිහාසය පිළිබඳ, යුක්තිය පසඳරීම පිළිබඳ ලෝකයේ බොහෝ රටවල් වලට වඩා හොඳ ඉතිහාසයක්, ඒ වගේම ගුණාත්මක භාවය පිළිබඳ ඉතිහාසයක් අපිට තිබෙනවා. හැබැයි අධිකරණ ක්ෂේත්‍රයේ නවීන තාක්ෂණයේ භාවිතය පිළිබඳව අපි ඉන්නේ ඉතාමත්ම පසුපසින්. අද අපේ ආසියානු කලාපේ, මලයාසියාව, සිංගප්පූරුව වගේ අපි සමග සංසන්දනය කරන්න පුළුවන් රටවල් වල, ඒ වගේම තායිලන්තයේ පවා අද අධිකරණ ක්ෂේත්‍රයේ ඔටෝමේෂන් ඉතාම ඉහළින් සිද්ධ වෙලා තියෙනවා. ඒවා සාර්ථකව ක්‍රියාත්මක කරලා තියෙනවා, ඒවා සාර්ථක වෙලා තියෙනවා. ඒ හරහා මේ යුක්තිය පසඳලීමේ කටයුතු වල ගුණාත්මක භාවය ඉහළ ගිහිල්ලා ප්‍රමාදය අතිශයින් අඩු වෙලා, මලයාසියාවේ මීට වසර 10කට කලින් මිනිමරුම් නඩුවක්, ඒ මිනිමරුම සිදු වුණු දවසේ ඉඳලා විභාග කළ අවසන් කරන්න වසර 10කට වැඩි කාලයක් ගත වුණා. ඒ අපරාධ යුක්තිය පිළිබඳ ඔටෝමේෂන් හඳුන්වා දීමෙන් පස්සේ මිනිමරුම් නඩුවක් සිදුවීම සිදු වූ දිනේ සිට වසර එකහමාරක් තුළ අභියාචනා කටයුතු අවසන් කරන්න පුළුවන් මට්ටමකට දියුණු වෙලා තියෙනවා ඒ කාර්යක්ෂමතාව. ඒ නඩු තීන්දුව දෙන්නේ මිනිස්සු උනාට ඒ නඩු තීන්දුව දීමට අවශ්‍ය කරන පරිසරය, අවශ්‍ය සාධක, සාක්ෂි කළමනාකරණය, සාක්ෂි ලබා ගැනීම වැනි කටයුතු වලට ඉතාම පහසුවෙන් ඔටෝමේෂන් යොදා ගන්න පුළුවන්. අපරාධ නීතියටත් සිවිල් නඩු කටයුතු වලත් සියල්ලට යොදා ගන්න පුළුවන්. මේවා සාර්ථක වෙලා අත්හදා බලලා වැරදීම් සිදු වෙලා නැවත සකස් කරගෙන තියෙන ක්ෂේත්‍ර. අපේ රටේ කෝට් ඔටෝමේෂන් පිළිබඳ මේ ව්‍යාපෘති ආරම්භ වෙලා දැන් සෑහෙන දවසක්. තැනින් තැන විවිධ අධිකරණවල ඉතාම සුළු මට්ටමේ මේ ක්‍රියාත්මක වෙනවා. නමුත් අත්හදා බලන්න කාලයක් නෙමෙයි. මේ පිළිබඳ අද තරුණ නීතිඥ මහත්ම මහත්මීන් මේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට ඇතුල් වෙන සූදානම්. වැඩිහිටි අපිත් ඒ අභියෝගය බාර ගන්න ලෑස්ති. ඒ වගේම විනිශ්චයකාරවරුත් මේ අභියෝගය බාරගත යුතුයි. එනිසා කෝට් ඔටෝමේෂන් පිළිබඳව තිබෙන මේ ඉතාම පරිණත මට්ටමකටපත් වෙච්ච මැචුවර් ප්‍රොජෙක්ට් එකකට මේට ප්‍රමුඛත්වය ලබා දෙන්න මේ වසරක් දෙකක් ඇතුළත අවසන් කරන්න පුළුවන්, ඉක්මනින් අවසන් කරන්න පුළුවන්. මේ සඳහා යන වියදම රටේ සාමාන්‍ය වියදමෙන් ඉතාමත්ම සුළු ප්‍රමාණයක් බව මම කියන්ට උන්. එනිසා කෝට් ඔටෝමේෂන් සඳහා කරුණාකරලා ප්‍රමුඛතාවය ලැබලා දෙන්න. එය වැදගත් දෙයක්. එය හුදු අධිකරණ ක්ෂේත්‍රය ගැන පමණක් නෙමෙයි, රටේ ආර්ථිකයේ දියුණුවීමේදී ඒ රටක අධිකරණ කටයුතු විශේෂයෙන්ම ගිවිසුමක් ක්‍රියාත්මක වීම පිළිබඳව ගැටලුවක් මතු වුණාම මේ ගිවිසුම කොපමණ කාලෙකින් අධිකරණය මගින් ක්‍රියාත්මක කරවා ගැනීමට පුළුවන්ද කියන පරීක්ෂණය රටකට ආයෝජකයෙක් පැමිණීමට අතිශයින් වැදගත් වෙන එකක්. අපි හැමදාම මේ පරීක්ෂණයෙන් අසමත් වෙනවා. අපි බොහොම පිටුපසින් ඉන්නේ. එනිසා මේ කෝට් ඔටෝමේෂන් ව්‍යාපෘතිය, මේ මැචුවර් ප්‍රොජෙක්ට් එක කරුණාකරලා ඉක්මනින් ක්‍රියාත්මක කරන්න, ප්‍රමුඛතාවයෙන් ක්‍රියාත්මක කරන්න මම බලාපොරොත්තු වුණා. මෙවර අයවැය කතාවෙදිම මේ සඳහා අවස්ථාව ලැබෙයි කියලා. නමුත් මම පසුව දැනගත්තා අනෙකුත් අරමුදල් වලින් මේ කරන්න පුළුවන් කියලා. නමුත් එයට ප්‍රමුඛත්වය දෙන්න, ඒක මූලික දෙයක් වශයෙන් සලකන්න, ඒ සඳහා ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් යුනිට් එකක් අධිකරණ අමාත්‍යාංශය හෝ ඔබතුමාගේ අමාත්‍යාංශය ආරම්භ කරන්න. මේ කළ යුතුයි, ඉක්මනින් කළ යුතුයි. මේක රටේ සමස්ත සංස්කෘතිය වෙනස් කිරීමට අවශ්‍ය දෙයක්. එනිසා මේ රටේ යුක්තිය පසඳලීම පිළිබඳව තියෙන අවිශ්වාසය, ඒක සත්‍ය අවිශ්වාසයක්. ප්‍රමාදය පිළිබඳ ප්‍රශ්නය දැරෑරුම් ප්‍රශ්නයක්. මේ සඳහා තිබෙන විසඳුම ඔටෝමේෂන්. ඔටෝමේෂන් වලට ගියාම ඉතුරු කාරණා, ඒ අධික නීති ක්ෂේත්‍රයේ තියෙන අනිකුත් සංස්කෘතික කාරණා ඉතාම ඉක්මනින් වෙනස් වෙයි. එහෙම වෙනස් නොවුන අයට ක්ෂේත්‍ර නිලියට යන්න වෙනවා. ඒ නිසා වෙන තෝරගැනීමක් නැහැ මේ නවීකරණය වීම හැර. එනිසා මම යෝජනා කරන රජයට මේ කෝට් ඔටෝමේෂන් සඳහා වන ප්‍රමුඛතාවය ලබා දෙන්න කියලා. ගරු නියෝජ්‍යමැතිතුමනි, මේ ක්ෂේත්‍රයේ අපි දන්නවා මේ රටේ දුරකථන ක්ෂේත්‍රයේ, මෙරටේ ඩිජිටල් කරන ක්ෂේත්‍රයේ ප්‍රායෝගිකව සාර්ථක වෙච්ච විද්වතෙක් වන ආචාර්ය හාන්ස් විජේසූරියට මේ පිළිබඳ නායකත්වයක් පවරලා තියෙනවා කියලා අපි ඒකට සතුටු වෙනවා. තාක්ෂණය පමණක් නෙමෙයි, කළමනාකරණය දන්න කෙනෙක් මේ විෂය බාර ගැනීම වැදගත් එකක්. හැබැයි තවමත් ICT ආයතනයේ ආකෘතිය සකස් වෙලා නැහැ. තාමත් අමාත්‍යාංශයේ ස්ථීර ලේකම්වරයෙක් නැහැ. ඒ වගේම හාන්ස් විජේසූරි මහත්තයා ස්ථානගත වෙන්නේ කොතනද කියලා මට නම් තාම පැහැදිලි කමක් නැහැ. එතුමා මේ රාජ්‍ය තේරාවලි ඉහෙලින් ඉන්න ඕනේ. මේ විෂය භාර ඇමතිවරයෙක් වශයෙන් මම දන්නවා මේක අමාත්‍යාංශ ගණනාවක් අතර සිදුවන දෙයක්. ඩිජිටල් අමාත්‍යාංශයට පමණක් මේක කරන්න බෑ. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය, කෘෂිකර්ම අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය, වෙළඳ හා වාණිජ අමාත්‍යංශය, මුදල් අමාත්‍යංශය, ආරක්ෂක අමාත්‍යංශය, මේ වගේ අමාත්‍යංශ සියල්ලම වගේ එකිනෙක හරහා යන විෂයක් තමයි මේ ඩිජිටල් කරණය. ඒ නිසා මේ ඩිජිටල් කරණය පිළිබඳ වගකීම දරන නායකත්වය දෙන තැනැත්තා මේ රාජ්‍ය තේරාවලියේ ඉහළින්ම ස්ථානගත කරන්න ඕන. මම යෝජනා කරනවා කරු ජනාධිපතිතුමාට, එතුමා මේ මගේ කතාව අහගෙන ඉන්නවා නම් මම එතුමාට යෝජනා කරන්න කැමති හාන්ස් විජේසූරි මහත්මයාව උපදේශක මට්ටමින් ඔබට ගිහිල්ලා ස්ථානගත කරන්න.
මොකද ඒක මේ ලෝකයේ කාලයක් තියෙන්නේ.
මේ ලෝකයේ ඩිජිටල් කරණය ඉක්මනින්ම සාර්ථක වෙච්ච සෑම රටකම එක්කෝ ජනාධිපතිවරයා මේක මෙහෙව්වා, එක්කෝ අගමැතිවරයා මෙහෙව්වා. එහෙම නැත්නම් ඒහා සමාන ඒ ජනාධිපති හෝ ඒ රටේ රාජ්‍ය නායකයා ආසන්නෙන්ම ඉන්න කෙනෙක් තමයි මේ ඩිජිටල් කරන විප්ලවය මෙහෙව්වේ. තාමත් මේ ස්ථානගත නොවීම මම දකින්න අඩුපාඩුවක් හැටියට, ඒක විසඳගත හැකි අඩුපාඩුවක්, ඒක දින කීපයකින් සති කීපයකින් විසඳ ගන්න පුළුවන් අඩුපාඩුවක්. අමාත්‍යංශයේ ඒ අදාළ පත්වීම සහ විජේසූරි මහත්මයාව ස්ථානගත කිරීම හරියට කරගන්න ඒක අවශ්‍යයි. මොකද අභියෝග එන්නේ දැන් නෙමෙයි, අභියෝග වෙන්නේ මුතුමා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ සමග ගනුදෙනු කරද්දී. ඕගොල්ලෝ කවුද අපිට කියන්නේ අපේ අමාත්‍යංශය වෙන එකක් කියලා අහනකොට ඊට උඩින් ඉන්න ඕන කෙනෙක්. මට අත්දැකීම තියෙනවා, ඒ අත්දැකීම මට තියෙනවා. ඒ වගේ මෝටර ප්‍රවාහන දෙපාර්තමේන්තුව අපේ තොරතුරු හුවමාරු කරගන්න බෑයි කියනකොට, මැතිවරණ දෙපාර්තමේන්තුව අපේ තොරතුරු හුවමාරු කරගන්න දුෂ්කරතාවන් ගැන කතා කරනකොට, මුදල් අමාත්‍යංශය තොරතුරු හුවමාරු කරගෙන ප්‍රතික්ෂේප කරනකොට, මහ බැංකුව කියනකොට ඔවුන්ගේ පද්ධති ගැන ප්‍රවේශය ලබා දෙන්න බෑයි කියලා, ඒ ඊට උඩින් ඉන්න ඕනේ ඩිජිටල් කරණය පිළිබඳ නායකත්වය ලබා දෙන තැනැත්තා. ඒ නිසා මේ ප්‍රශ්නය, මේ පරිපාලන ව්‍යුහය ස්ථානගත කිරීම වැදගත්. ඒ සඳහා නීතියක් සම්බන්ධ කරන්න ඕන නම් විපක්ෂය හරියට අපි සූදානම් ඒ අවශ්‍ය සහයෝගය ලබලා දෙන්න. මොකද දැනට තියෙන ස්ට්‍රක්චර් එක මේ වැඩේට ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ වගේම ගරු නියෝජ්‍ය අමතුමනි, වැදගත් තව ක්ෂේත්‍රයක් තියෙනවා. අපේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ආර්ථිකය ඩොලර් බිලියන 3.4ක් විතර කියලා අපිට දැනගන්න ලැබුණා. ඇත්ත වශයෙන්ම මේකේ වටිනකම ඊට වඩා වැඩි. පහුගිය ආර්ථික අර්බුදයේ කාලේ මෙරටේ ආර්ථිකයේ නොමැරී පැවතුනේ මේ අපිට නොපෙනෙන ගිණුම් වල නොමැති මේ අපේ රටේ දස දහස් ගණනක් විද්වත් වෘත්තිකයෝ, තොරතුරු තාක්ෂණ වෘත්තිකයෝ උපයන මුදලත් එක්ක. ගරු සභාපතිතුමනි, මේ ක්ෂේත්‍රයේ කාන්තාවන් ඔබතුමිය වගේ කාන්තාවන් විශාල පිරිසක් ඉන්නවා. නමුත් සාපේක්ෂව තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ කාන්තාවන් අඩුයි. ඒ ක්ෂේත්‍රයට අදාළ දුෂ්කරතාවයන් එක්කයි මේක පසු වෙලා තියෙන්නේ. මේ ක්ෂේත්‍රය තුළ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉන්න කාන්තාවන්ගේ ආරක්ෂාවට, කාන්තාවන් තුළ තොරතුරු තාක්ෂණ ප්‍රවර්ධනය කිරීමට, ඒ වගේම ඔවුන්ගේ වෘත්තීය නිපුණතා ඉහළ දැමීමට මේ Women in Digital, ඒ කියන්නේ ඩිජිටල් ක්ෂේත්‍රයේ සිටින කාන්තාවන්ගේ වෘත්තීයම භාවයේ වැඩිදුණු කිරීම සඳහා යම් සංවිධානගත ව්‍යුහයක් තිබුණා. ඒක අකර්මණ්‍ය වෙලා තියෙනවා. ඒ නැවත පිහිටවන්න කියලා මම ඔබතුමාගේ ඉල්ලා සිටිනවා. ඒ නිසා මට සීමිත කාලයක් තිබෙන්නේ රජයට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සම්බන්ධව අවශ්‍ය සෑම සහයක් ලබා දෙන්නට. අපේ පාර්ශ්වය සූදානම් බව ප්‍රකාශ කිරීම නතර වෙනවා. බොහොම ස්තුතියි.